නිවේදනය 20-23 6-29 පැවැත්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා සහභාගී වූ බවත් එෙහිදී එතුමාට අදහස් දැක්වීමට ඉඩ ප්‍රස්තාවක් ලබා නුදුන් බවත් විපක්ෂ නායකවරයා හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් 20-23 6-30 දින පැවැත්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී සහ 23-07 පළවෙනි දින පාර්ලිමේන්තු සභාගර්භයේදී මාගේ අවධානය යොමු කරන ලද අතර ඒ පිළිබඳ මාගෙන් තීරණයක් ඉල්ලා සිටින ලදී. මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳ මා විසින් අධ්‍යයනයක් කරන ලදී. ඒ අනුව පාර්ලිමේන්තුවේ කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති, සභානායක හා විරුද්ධ පක්ෂයේ නායක යන තනතුරු සඳහා පාර්ලිමේන්තු ව්‍යුහය තුළ හා සභාගර්භය තුළ සුවිශේෂ වරප්‍රසාද හිමි වී තිබෙන බැවින්ද එම තනතුරු දරන ගරු මන්ත්‍රීවරුන්ට කාරක සභාවල කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පුළුල් අවකාශයක් හා ඉඩකඩක් හිමිවන හේයින්ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරුන් තනතුරු සඳහා ස්ථාවර නියෝග 121(1) ප්‍රකාරව විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයෙකු පත්වී සිටින බැවින්ද මෙබඳු රැස්වීම්වලට විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා හෝ ඉහත සඳහන් වගකිව යුතු තනතුරු දරණාය කැඳවීමට කටයුතු කිරීම යෝග්‍ය නොවන අතර මෙකී රැස්වීමේදී තොරතුරු විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා වෙත ලබා දීමට සභාපතිවරයා විසින් කටයුතු කළ යුතු බවත් දැනුම් දෙනු කැමැත්තෙමි. නිවේදන B එනම් අද දින
පක්ෂය ඔබතුමා කියන්නේ මේ විපක්ෂ නායකවරයාට මේ පාර්ලිමේන්තුව තුළ විශේෂ තැනක් නැහැ කියලාද?
ඒක නෙමෙයි කියන්නේ, විශේෂ තැනක් තියෙනවා කියලානේ.
ඒ විශේෂ තැනක් තියෙන නිසා තමයි එතුමාට අයිතිය තියෙන්නේ. මුදල් කාරක සභාවට සහභාගී එතුමාට ආරාධනාවක් ලැබුණා. He was invited. එතකොට මට විනාඩියක් දෙන්න මම වැඩි වෙලා ගන්න ඔබතුමා දන්නවනේ. දැන් ඔබතුමාලා පසුගියදා ජනාධිපතිතුමා මෙතුමාගෙන් සහයෝගය ඉල්ලුවා. හරි. සහයෝගය ඉල්ලුවා. ඔබතුමා මොකද කරන්නේ? මෙතුමා දෙන්න හදන සහයෝගයට අකුල් හැලනවා. එතකොට ජනාධිපතිතුමයි ඔබතුමයි අතර ගැටුමක් තියෙනවද? ගැටුමක් තියෙනවා. ජනාධිපතිතුමා සහයෝගය ඉල්ලනවා අපෙන්, විපක්ෂ නායකවරයාගෙන්. ඒ සහයෝගය දෙන්න තමයි එතුමා එදා ගියේ. එතකොට ඔබතුමා ඒකට අකුල් හෙලනවා නම් ඔබතුමා ජනාධිපතිතුමාට විරුද්ධව වැඩ කරන පුද්ගලෙක් බවට පත් වෙනවා.
ඔබතුමා මේ නිවේදනය හරියට කියවන්න, හරියට කියවන්න.
මේක මේ තර්කේ බොහොම සරලයි.
මේක හරියට කියවලා තේරුම් ගන්න.
හරි. කියෙව්වා.
යංගරු කතානායකතුමනි නැත්නම් වෙලාව කාලය ගත වෙනවා. ගියපාරත් උනේ එකයි.
නෑ මේ සම්බන්ධයෙන් රීති ප්‍රශ්නයක් නගන්න දෙයක් නෑ. කරුණාකරලා ඒක වෙනම කතා කරන්න. වෙනම කතා කරන්න. අද දින එනම් 20-23 7-5 දින පස්වරු 3:30 පාර්ලිමේන්තුවේ අංක 2 දරන කාරක සභා කාමරයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සහ ශ්‍රී ලංකා ශාඛාව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ SAC පාර්ලිමේන්තු සංගමයේ සහ ශ්‍රී ලංකා ශාඛාව යන සංගම්වල ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීමකට සහභාගී වන ලෙස සියලුම ගරි මන්ත්‍රීවරුන්ට ඉල්ලා සිටි. ඔව් විපක්ෂ නායකතුමා,
පොඩ අවස්ථාවක්
ඔබතුමාලට මොනවාද මේකේ අවස්ථාවක් තියෙන්නේ? ඔබතුමාගෙන් ඉගෙන ගන්න සභාවට තියෙනවා නම් කරුණාකරලා කියන තියෙන දෙයක් කියන්න.
කතානායකතුමා මට අවස්ථාවක්.
විපක්ෂ නායකතුමා
ගරු කතානායකතුමා ගේ තනතුර සඳහන් කරපු නිසා මට අවස්ථාව දෙන්න. පොඩ්ඩක් ඉන්න.
කරුණාකරලා එක්කෙනෙක් කතා කරන්න.
ගරු කතානායකතුමනි අද අපේ රටේ තිබෙන්නේ අසාමාන්‍ය තත්ත්වයක්. අපේ රටේ බංකොලොත් රටක මූල්‍ය ප්‍රශ්න රැසක් තිබෙන මොහොතක ආර්ථික සමාජීය ව්‍යසනයක් රටේ ක්‍රියාත්මක වෙන මොහොතක ගරු කථානායකතුමනි, විකල්ප ආණ්ඩුව හැටියට විපක්ෂයට, විපක්ෂයේ නායකවරයාට මේ රටේ කාරක සභා රැස්වීමකට ගිහිල්ලා වෙන වල්පල් දොඩුවන්න නෙවෙයි,
රටේ තියෙන ආර්ථික සමාජීය ගැටලු පිළිබඳව බලධාරීන්ගෙන් තොරතුරු විමසන්නට ඒ අයිතිය තියෙනවා. දැන් මම ගරු කථානායකතුමනි, මම ඔබතුමාගේ අවධානයට ගෙනෙන්න කැමතියි මේ අවස්ථාවේ. වෙරිටේ රිසර්ච් ආයතනය රිසර්ච් එකක් කරලා තියෙනවා, ඩොමෙස්ටික් ඩෙට් රීස්ට්‍රක්චරින්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ රටට අත්පත් වෙන පාඩුව, වැඩ කරන ජනතාවට අත්පත් වෙන පාඩුව රුපියල් ට්‍රිලියන 12ක්, ට්‍රිලියන 12ක්, රුපියල් කෝටි ලක්ෂ 12ක් වැඩ කරන ජනතාවගේ මුදල් කප්පාදු වෙනවා. ඉතින් ඒ කරුණු කාරණා පිළිබඳව මොකක්ද වෙන්නේ? මොරටෝරියම් එක්ස්ටෙන්ෂන් එක, කූපන් ක්ලිපින් එක, ඒකේ ඵල විපාක. මම ගරු කථානායකතුමනි, ඇත්තටම මේ මුදල් කාරක සභාවේ EPF එකේ ETF එකේ බලධාරින්ගේ ප්‍රශ්න විමසනකොට අපිට දැනගන්න පුළුවන් මේ මැචියුරිටි එක්ස්ටෙන්ෂන් එකකින් සහ කූපන් ක්ලිපින් එකෙන් වැඩ කරන ජනතාවගේ මුදල් කොපමණ ප්‍රමාණයක් අඩු වෙනවද කියන එක. ගරු කථානායකතුමා, ඔබතුමා දන්නවද මේ රජය මේ යෝජනාව ගෙනල්ලා තියෙන්නේ EPF එකේ ETF එකේ බලධාරීන්වත් කිසිම සක්‍යතා පරීක්ෂණයක් කරලා නැහැ වැඩ කරන ජනතාවගේ මුදල් කොච්චර අඩු වෙනවද කියලා. එතකොට ඒ ගණනය කරන්නේ මේ රටේ වෙනමම පෞද්ගලික පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් එක කියනවා රුපියල් කෝටි ලක්ෂ 12ක්, ට්‍රිලියන 12ක් වැඩ කරන ජනතාවගේ මුදලින් කප්පාදු වෙනවයි කියලා. වැඩ කරන ජනතාවට මුදල් අහිමි වෙනවයි කියලා. එතකොට විපක්ෂ නායකවරයා හැටියට, ගරු කථානායකතුමනි, විපක්ෂ නායකවරයා හැටියට මට අයිතියක් නැද්ද?
ඔය කියන්නේ
මට අයිතියක් නැද්ද?
ඔය
මේ කාරක සභාවට
ගිහිල්ලා ඔබේ කන්තුරට ගිහින් තොරතුරු විමසන්න ඔබට අයිතියක් තියෙනවා.
මොකද්ද?
ඔය කියන ඔබතුමා කියන නිලධාරීන් සියලුම දෙනාම ඔබතුමාගේ කන්තෝරුවට ගෙනල්ලා විමසන්න ඔබතුමාට අයිතිය
තියෙනවා. මට ඕන වෙලාවට මේ රටේ නිලධාරීන් ගෙන්නනවා වෙනුවට පාර්ලිමේන්තුව පොදුවේ
ඕනෑම වෙලාවක
මුදල් කාරක සභාව රැස් වෙනකොට
ඕනෑම වෙලාවක කියන්නේ ඒ
නිලධාරීන් ඔබතුමා මට කියන්නේ මට බලයක් තියෙනවද මගේ සභාපතිත්වෙන් පාර්ලිමේන්තුවේ රජයේ සියලුම නිලධාරීන් ගැනවලා ප්‍රශ්න?
සභාපතිත්වයක් නෙමෙයි ඔබතුමාට ඕනෑම ඔබතුමාට තියෙනවා.
හරි, එතකොට ඔබතුමා මේ සභාවේ මට කියනවා මට පාර්ලිමේන්තු කමිටු රැස්වීම ශාලාවක මේ රටේ නිලධාරීන් කැඳවලා ප්‍රශ්න කිරීමේ අයිතිය තියෙනවා මුදල් කාරක සභාවෙන් පිට.
ඔනෙල කැඳවන්න.
එහෙමද?
ඔව්.
හා හරි.
නැත්තම් කියන්න මං කැඳවලා.
හරි, බොහොම ස්තුතියි.
මං කැඳවලා.
හොඳයි. ගරු කථානායකතුමනි, මම ඒක කරන්නම්. හැබැයි එකක් කියනවා. විධායකෙන් ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබිලා ඕක නතර කරන්න එන්න එපා ඊළඟ වතාවට.
ඔබතුමා කැඳවලා අහන්න.
මේක කිව්ව ඉදිරියම ක්‍රියාත්මක කරන්න. බොහොම ස්තුතියි. මම එහෙනම් ගරු කථානායකතුමාගේ නියෝගයේ පරිදි මම මේ රටේ රජයේ නිලධාරීන්, හැබැයි එකක් තියෙනවා, ඔබතුමා වගකීමෙන් කියන්නට ඕනේ නිලධාරීන්ට ඒ රැස්වීම කැඳෙව්වම එන්න කියලා. ආවේ නැත්නම් මගේ වරප්‍රසාද කඩවීමක්. ඔබතුමා ඒක වගකීම් බාර ගන්න
ඕනේ.
මම එහෙනම් කමිටුවක් ස්ථාපනය කරලා මම කැඳවන්නම් නිලධාරීන්. මම කැඳවන්නම් පාර්ලිමේන්තු කමිටුවට ප්‍රශ්න කරන්න. බොහොම ස්තුතියි.
කමිටුවක් ඔබතුමා කැඳවන්න. ඔබතුමා කැඳවන්න.
මොකද?
ඔබතුමාට ඕනෑම නිලධාරියෙක් කැඳවන්න. අගමැතිතුමාට.
හරි, මම කැඳවන්න.
අයිතිය තියෙනවා.
මම කැඳවන්නම්. හැබැයි මම එකක් කියනවා. ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේ හෝ අමාත්‍යවරයාගේ හෝ කාගේවත් බලපෑම් වලට එයාට එන්නතු ඉන්න බෑ. ඒ අය ආවේ නැත්තම් ඒක මගේ වරප්‍රසාද කඩගිරීමක්. ඒ අයට එන්න තු ඉන්න බෑ. ඒ අය එන්න ඕන.
මේ නිලධාරීන් ඇවිත්.
හරි හරි, බොහොම හොඳයි.
ඔය එක
නිලධාරී. හරි හරි, මම කමිටු හදන්න
බය වෙන්න එපා. ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි
නිලධාරීන්. මම ඒක හොඳට කරන්නම්. මම ඒක හොඳට කරන්නම්.
ඔව්.
අපි මූලික සාකච්ඡාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා විනාඩි 40ක් මේ විදිහට කාලය නාස්ති කරලා තිබුණා. ඊළඟට හතාමාට ඡන්ද යන වෙලාවෙත් මේක ගන්න ප්‍රමාද වුණා. කරුණාකරලා මූලික කටයුතු අවසන් කරලා අපි කටයුතු කරමු කියන යෝජනාව කරන නැත්නම් මේක විහිළුවක් බවට පත් වෙනවා. ගරු කථානායකතුමනි, 2020 වර්ෂය
දැන් කාගේද පොයින්ට් ඔෆ් ඕඩර් එක? සංවිධායකතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් කියන්නේ
ගරු කථානායකතුමනි, අපේ මේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කිව්වා මේ ඡන්දෙ දුන්න වෙලාව ගැන. පක්ෂ නායක රැසීමේ තීන්දුවනේ හතාමාර වෙනකම් බලලා තව කතිකව ඉන්නෝ නම් වෙලාව දික් කළා ඒ කතිකය අවසන් වුණයින් පස්සේ ඡන්ද ගන්න. ඒක තමයි එකකතාවේ. මගේ ෆෝන් එකෙත් ඒක තියෙනවා. එතකොට දැන් 30 වෙනිදා ඉස්සෙන්ද තමයි අන්තිම පක්ෂ නායක රැසීම තිබ්බේ. දැන් දවස් දෙකක් 2 full days අවසන් වෙලා තාම ඒ රැස්වීමේ මිනිස් කාර්යසටහන් හදන්න බැරි වෙලා තියෙනවා. ඇයි? අපි කියපු දේ ඒකේ තියෙනවා. දැන් දවස් දෙකක් වෙනවා. වැරද මිනිස් කෝ කාර්යසටහන්?
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා න්‍යාය පත්‍රය හොඳට කියවලා බලන්න. න්‍යාය පත්‍රයේ අංක 2. මේ න්‍යාය පත්‍රය හැමදාම සභාවට දින 24ට කලින් ඔබතුමා අතරට ලැබෙන්න සලස්වනවා. ඒතකොට මේකේ අඩුපාඩුවක් තියෙනවා ඔබතුමාලාට කියන්න පුළුවන්. ඊළාට හැමදාම උදේට සභානායකතුමා
මං අහන්නේ ඒක නෙමෙයි
කියවනවා.
මං අහන්නේ
දෙද්දිත් ඔබතුමාලා නිස්සද්දව හිටියා.
මං අහන්නේ 30 වෙනිදා පක්ෂ නායක රැසීමේ කාර්යසටහන් මිනිස්කෝ
මම කියන
ඒක හදන්න බෑ.
මේ න්‍යාය පත්‍රයේ
අංක 2 හදන්න බෑ. මොකද අපි කියපු දේ තමයි ඒකේ
තියෙන්නේ. ඒකේ තියෙන්නේ පාර්ලිමේන්තු රැසීම අංක 1, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධිවිධාන සහ 20/23 පෙබරවාරි 21 වෙනිදින පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන් තිබුණා? අද දින රැසීමේ පැවැත්වෙන කාල වේලාව පූර්වභාග 9:30 සිට 7:30 දක්වා විය යුතුය. ගරු 7:30ට කථානායකවරයා ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය. ඒක තමයි මම කළේ. ඒකයි කළේ. ඒක වැරදි නම් ඔබතුමාලා කතා කරලා සභාව ඇතුලේ විසඳ ගන්න. ඔව්.
සර්, ඔව්, ගරු කතානායකතුමා, නේ දැන් ඔබතුමා කිව්වා 9:30 ඉඳන් 7:30 දක්වා. එතකොට එහෙමනම් කරන්න ඕනේ මේ නිලධාරීතුමියන් දෙන්නම එදා හිටියා. එතුමියලා එහෙනම් 7:30ට ඉවර කරනවා නම් කතික ලයිස්තුවේ වේලාව සංශෝධනය කරන්න ඕන 7:30ට ඉවර වෙන්න. එතුමියලා බොහොම පැහැදිලිව කිව්වා සංශෝධනය කරන්නේ නැහැ, මේක 9 විතර නම් යයි කියලා. එහෙනම් ඒක කරේ නැත්තේ ඇයි? මට ඒක කියන්න ඔබතුමාලා. එහෙනම් ඇයි කතිකව අපි පස්තරවල කතා කරන්න බැරුව ගියා? එහෙනම් නිලධාරීන්ට උපදෙස් ඔබතුමා දුන්නේ නැහැ. නැත්නම් නිලධාරීන් එක්ක කරේ නැත්නම් මොකද්ද? මෙච්චර අසාධාරණයි. අපිට කතා කරන්න බැරුව ගියා මේ වගේ වැදගත් විවාදයක.
ඔබතුමාලාට අයිතිය තියෙන්නේ කතික ලැයිස්තුව. කතික ලැයිස්තුව ලේකම්බරියට අයිති නැහැ. කතික ලැයිස්තුව අයිති ඔබතුමාලාට. ඔබතුමාලායි සංවිධානය කරගන්න ඕනේ. ඔව්. හරි. ඔව්. ඔව්. ඔව්,
ගරු කතානායකතුමා, මේ පැහැදිලි කර ගැනීමක් දැන් ඔබතුමා කිව්වා විපක්ෂ නායකවරයාට ඕනම කෙනෙක් කැඳවන්න නිලධාරියෙක් කැඳවන්න පුළුවන් කියලා. පාර්ලිමේන්තුවේ නියෝගයක් මත, ඔබතුමාගේ නියෝගයක් මත ලැබෙන බලය තුල කැඳවනකොට ඒ කැඳවීමට යම් කෙනෙක් පැමිණේ නැත්නම් පාර්ලිමේන්තුව වරප්‍රසාද කඩකිරීමක් හැටියට සලකනවා නේද?
ඒක වරප්‍රසාද කමිටුවේ කාර්යයක්.
ඇයිනේ?
ඒක වරප්‍රසාද කමිටුවේම කරන්නේ.
ගරු කථානායකතුමනි, මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ මන්ත්‍රීතුමන්ලට ඕනේ තරම් කාල වේලාව ගන්නත් පුළුවන්, පොයින්ට් ඔෆ් ඕඩර්ස් මතු කරන්නත් පුළුවන්. නමුත් මේක කරන අවස්ථාවක් තිබෙනවා. දැන් මේ න්‍යාය පත්‍රයට අදාළ කාරණයකදී නෙවෙයි මේ පොයින්ට් ඔෆ් ඕඩර්ස් මතු වෙන්නේ. ඒක නිසා මම ඉල්ලීමක් කරන ඔබතුමාට න්‍යාය පත්‍රයේ ගිහිල්ලා එතුමන්ලට ඒ අවස්ථාව දෙන්නයි කියලා. නැත්නම් සභාවේ කටයුතු කරගෙන යාම අපිට හරියට කරන්න බැරි වෙනවා. මේ න්‍යාය පත්‍රයෙන් පිට යන්න වෙනවා. ඒ නිසා න්‍යාය පත්‍රයට අදාළව කටයුතු කරන්න මේක තමයි පක්ෂ නායක රැස්වීමේදී ගන්න තීන්දුව. ඉතින් මේ සමහර මන්ත්‍රීවරු පක්ෂ නායක රැස්වීමේදී ගන්න තීන්දුව දැනුවත් වීමක් නැහැ. ඒ නිසා මේ න්‍යාය පත්‍රය අදාළව අවස්ථාව ලබා දෙන්න.
දැන් ඔබතුමා කියපු කාරණේ පිළිබඳව පැහැදිලිවම ස්ථාවර නියෝග 8 තුල රැස්වීම කටයුතු පිළිබඳව තිබෙනවා. ඔබතුමා කිව්වා පහ මාර වෙනකොට කිසිවක් කල් තැබිය යුතුයි කියලා. ඒක හරි, අපි පිළිගන්නවා. ඒක තමයි නීතිය. ඒක කිසිවක් නොමසා සභාව කල් තැබිය යුතුයි. අන කතානායකතුමා හැටියට ඔබතුමා මුළුසනේ කර යුතු නීතිය. හරිද? ඔබතුමා කරේ මොකක්ද? සභාවේ සභානායකතුමාවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාවත් කාලය දික් කිරීම සඳහා ඉල්ලුවේ නැහැ. ඔබතුමා කිව්වේ මොකක්ද?
ඡන්දය විමසීමත් එක්ක කාලය දීර්ඝ කරන්න අවශ්‍යයිලා. ඔබතුමා මේ මේක තියෙනවා ඇන්සාඩ් එකෙත් තියෙනවා මල්ලක රෙකෝඩින් එකක් තියෙනවා කරු කතානායකතුමනි. ඔව්. ඒ කියන්නේ ඔබතුමා
මම
කාලය විසින් කළ යුතු දේ ඔබතුමා යෝජනා අනේකයි වැරද්ද කියන්නේ. මම ඉන්නවට දෙන්න මට මේ කරුණ බැරි.
මම කාලේ
සභානායකතුමා කිව්වා නම් හරි. ආණ්ඩුවේ ප්‍රධාන සභාව ඔබතුමා තමයි ඡන්දය අසනතෙක් කාලේ දීර්ඝ. එතකොට ඡන්දේ යනකම් කාලේ තිබුණාද කරු කතානායකතුමනි. ඔබතුමා ආණ්ඩුවේ නියෝජනයේ මුලසනේ ඉඳලා කරන අනේකයි වැරද්ද. ඔබතුමාගේ කිරීම තමයි ඉතා හිරිකිත සහගතව එළිය අපි දකින්නේ. ඇයි එහෙම කරන්නේ? ඔබතුමා මෙන්න මේකට උත්තරේ.
ඔබතුමා
ආණ්ඩුවේ වරප්‍රසාද ලබනවා. ඒ වරප්‍රසාද ලබන නිසා තමයි ආණ්ඩුවේ වෙනුවෙන් තමුන්වහන්ස කඩේ යන්නේ.
ඔබතුමා මොකද ඔයින්ට වඩරේ?
අර කතානායකතුමනි සාමාන්‍යයෙන් අනිත් දවස්වලට පාර්ලිමේන්තු වෙලාවට ඉවර කරන්න ඕන වුණාම කතිකයන්ගේ වෙලාව අඩු වෙනවා. ඒ අපි අපිට අඩු කරලා තියෙන හැමදාම. එතකොට එදා මේ වෙලාව දික් වෙන බව තේරුනාම අපි මාලේකම්තුමියගෙන් ඇහුවා මේ කොහොමද 9 වෙනකන් යනවා කියලා. එහෙම කියලා තිබ්බින් තමයි අපි වෙලාව අඩු කරගත්තේ නැත්තේ. එහෙම තියෙද්දි අයි හතහමාට එකපාරට ඉවර කරේ.
සභාවේ විසඳ ගත යුතු ප්‍රශ්නයක්.
නේ නේ අපිට දැනුම් දුන්නනේ. අපිට දැනුම් දුන්නනේ මේ මේ 9 වෙනකන් යනවා කියලා ඉවර වෙලා. ඉතින් ඒක හින්දානේ අපි හිටියේ. එහෙම නැත්තම් අපි අපේ වෙලාව අඩු කරගන්නවනේ. ඉතින් අපි අපේ වෙලාව අඩු කරගන්න කියුවා නම් අපි අඩු කරගන්නවා කලින්. එකපාරට වෙලා හතහමාරට මේක නතර කරපු ගා ප්‍රශ්න තියෙන්නේ. අනික
නෙමෙයි
විපක්ෂයේ ඉන්න හොඳම කතියෝ ටික
පත්‍රයේ තියෙනවා හතහමාර නතර කරනවායි.
කතානායකතුමා අපිට මෙතනින් කියනවනේ. මෙතනින් කියනවනේ.
ලිපිලේකනාදී පිළිගන්නන්න
කරුවා. කතානායකතුමනේ.
ඔව්.
කරුණාකරලා මේකට මට අවස්ථාවක් දෙන්න. මොකද දැන් උදේ වරුවම විපක්ෂය උත්සාහ කරනවා මේ මාධ්‍යවල යන හින්දා කතා මාත් මේක අපි කතාවල් නැවැත්තුවා මේක ඒගොල්ලන්ට කතා කරන්න අවස්ථ දුන්නේ නැහැ කියලා. ඒක තමයි මේ දවස් ටිකේම වෙච්ච කාරණා. ඔබතුමාත් දන්නවා අපි සියලු දෙනාමත් දන්නවා පක්ෂ නායක රැසීමේදී අපි තීන්දුවක් කරා හතා මාරට ඡන්දය ගන්නවා. යම් මේකින් ඡන්දය ගන්නෙ නැත්නම් ඕන තරම් වෙලා කතා කරන්න ඉඩ දෙනවයි කියන එක. මේ න්‍යාය පත්‍රයේ පැහැදිලිව මේ කාරණාව පිළිබඳව තියෙනවා. එතකොට අපේ පැත්තෙනුත් කතිකෝ 6 දෙනෙකුට කතා කරන්න අවස්ථාව ලැබුණ නැහැ කතානායකතුමනි. මොකද හතාමාර වෙනකොට අවසන් කළ යුතු වෙන නිසා. ඒ නිසා ක්‍රම ඔබතුමා නීති අනුව කටයුතු කරා. ඒ සඳහා මේ සභාවේ අනුමැතිය ලැබුණා. වැඩි මතවාදයක් ගොඩනගන්න දෙන්න එපා කතානායකතුමනි.
බොහොම ස්තුතියි. ලිපිණේ කාලි පිළිගන්න කරුව අග්‍රාමතුමා රාජ්‍ය පරිපාලන මතුමා.
කරු කතානායකතුමනි 2020 වර්ෂයේ සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ප්‍රතිසන්දාන හා ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තේ යොමුකළු කියයි මම යෝජනා කරමි. 2022 වර්ෂයේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තේ යොමුකළු කියයි මම යෝජනා කරමි. 2022 වර්ෂයේ සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආර්ථික අත්බුදය බලපෑම් සමනය කිරීමේ පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ තේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි. රේගු ආඥා පනතේ 235 අධිකාරිය 10 වගන්ති යටතේ ආනයන තීරුබද්ධ සම්බන්ධ යෝජනාව සම්මතය 2023 මාර්තු 28 දින ඇති අංක 23.25 0.7 දරන අතිශේෂ කැසට් පත්‍රය මම ඉදිරිපත් කරමි. මෙම යෝජනා සම්මතය රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේ තේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2022 අංක 43 දර සජ්ජන පන්තියේ 6ක වගන්ති යටතේ 2023.5ක සිට 2023.5.30ක දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වෛශීෂංක 240 යටතේ පරිපූර්ණ සහාය සේවා හා අධිශ්‍ය අවශ්‍යතා වක්‍ර ව්‍යාපෘතිය මගින් සිදු කළාද පරිපූර්ණ වෙන්කිරීම පිළිබඳව සටහන් මම ඉදිරිපත් කරමි.
ගරු කතානායකතුමනි 2020 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පරීක්ෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව 2020 සහ 21 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා 2021 වර්ෂ සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2021 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව 2021 වර්ෂ සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂ සඳහා නවීන තාක්ෂණ ආයතන නවීන තාක්ෂණයේ පිළිබඳ ආතසීක්ලාක් ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2022 වර්ෂ සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විවෘත සහ වගකීතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
නාගරික සංවර්ධන නිවාසය මතුව
2021 වර්ෂයේ සඳහා සාධිපත්‍ය කල්පනා කරන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
දීවර ඇමතුම වනජීවි සම්පත්තිමත්තුමා.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආර්ශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ඉහිවර අමාත්‍ය මිස්ටර් ෆිෂරීස්.
ගෞරව සභානායකර අවர்களே, 5 ஒழுங்கு விதிகள். முதலாவது 1996 ஆண்டின் 2 இலக்க கடல் தொழில் மற்றும் நீர்வாழ் உயிரினங்கள் சட்டத்தின் 61(1) தானாயன மற்றும் நானா ஆம் பிரிவுகளின் கீழ் கடத்தொழில் அமைச்சரால் ஆக்கப்பட்டு 2022 டிசம்பர் 15 தேதி 2319 37 இலக்க அதிவிசேட வர்த்தகமான பத்திரிகையில் பிரசுரிக்கப்பட்ட ஒழுங்கு விதிகள். இரண்டாவது, 1996 ஆண்டின் 2 இலக்க கடத்தொழில் மற்றும் நீர்வாழ் உயிரினங்கள் சட்டத்தின் 6, 7, 8, 9 மற்றும் 10 பிரிவுகளுடன் சேர்த்து வாசிக்கப்பட வேண்டிய 61 பிரிவின் கீழ் கடத்தொழில் அமைச்சரால் ஆக்கப்பட்டு 2023 பிப்ரவரி 1 தேதி 2315 கீழ் 59 இலக்க அதிவிசேட வர்த்தகமான பத்திரிகையில் பிரசுரிக்கப்பட்ட ஒழுங்கு விதிகள். மூன்றாவது, 1996 ஆண்டின் 2 இலக்க கடத்தொழில் மற்றும் நீர்வாழ் உயிரினங்கள் சட்டத்தின் 61(1) தானா ஊனா ஆம் பிரிவின் கீழ் கடத்தொழில் அமைச்சரால் ஆக்கப்பட்டு 2023 ஆண்டு பிப்ரவரி மாதம் 13 தேதி 2319 இலக்க அதிவிசேட வர்த்தகமான பத்திரிகையில் பிரசுரிக்கப்பட்ட ஒழுங்கு விதிகள். நான்காவது, 1996 ஆண்டின் 2 இலக்க கடத்தொழில் மற்றும் நீர்வாழ் உயிரினங்கள் சட்டத்தின் 61 பிரிவின் கீழ் கடத்தொழில் அமைச்சரால் ஆக்கப்பட்டு 2023 பிப்ரவரி 13 தேதி 2319 இலக்க அதிவிசேட வர்த்தகமான பத்திரிகையில் பிரசுரிக்கப்பட்ட ஒழுங்கு விதிகள் மற்றும் 1996 ஆண்டின் 2 இலக்க கடத்தொழில் மற்றும் நீர்வாழ் உயிரினங்கள் சட்டத்தின் 61(1) பானா ஆம் பிரிவின் கீழ் கடத்தொழில் அமைச்சரால் ஆக்கப்பட்டு 2023 பிப்ரவரி 13 தேதி 2319 இலக்க அதிவிசேட வர்த்தகமான பத்திரிகையில் பிரசுரிக்கப்பட்ட ஒழுங்கு விதிகள் ஆகியவற்றை நான் சமர்ப்பிக்கிறேன். இவ் ஒழுங்கு விதிகள் கடத்தொழில் அலுவலர்கள் பற்றிய அமைச்சர் ஆலோசனை குழுவிற்கு ஆற்றப்படுத்த வேண்டும் என நான்
தெரிவிக்கின்றேன்.
நன்றி. வார்ஷிக கார சாதக வார்த்தா மம் இதிர்பாத் கரமி. மெம வார்த்தாவ ஆஹார சுரட்சிதாவை கிருஷி கர்மே பிலிபந்த ஆன்சிக அதீக்ஷண கார சபாவித்த ஜமுகலி உத்தியாய் மம யோஜனா கரமி.
சஞ்சாரக இடமுத்துமா.
ஒரு கதாநாயகத்துமணி, 2015, 2016, 2017, 2018, 2019, 2020 வர்ஷ சந்தா இடம் பிரச்சி சாஸ்கரண கமிஷன் சபாவ வார்ஷிக வார்த்தா கிடும் பிரகாசன. 2020 வர்ஷ சந்தா இடம் பரியாரண பிரதிபத்தி சல்சும் டிபார்ட்மெண்ட்டு காரிய சாதன வார்த்தா சக 2020 வர்ஷ சந்தா இடம் ஹிமிகம் நிரூல் கிரிமே டிபார்ட்மெண்ட்டு காரிய சாதன வார்த்தா மன் திருப்பத் கருமி. மேம வார்த்தா ஆர் சுரட்சிதாவ குஷ்கர்மே பிலிபந்தோ ஆன்சிக அதீக்ஷண காரக சபாவித்த எமுகலித்த யோஜனா கருமி. புத்தசாசனிகாரியாசனிகாரியோஜனி
கதாநாயகத்துமணி. 2022 வர்ஷ சந்தா மினிஸ் பலஹா ரக்கீரக்ஷா டிபார்ட்மெண்ட்டு வார்ஷிக காரிய சாதன வார்த்தாவ மம இதிரிபாத் கரமி. மெம வார்த்தாவ அத்யாபனே பிலிபந்த ஆன்சிக அதீக்ஷண காரக சபாவித யமு கலயத்துவை மம யோஜனா கரமி.
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා සම්ප්‍රකාර සේවක කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවිත යොමු කළ යුතුය යෝජනා කරමි.
ක්‍රීඩා හා යෞවන කටයුතු වෙනවා දැමුතුම.
කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ඔව් දැන් කුමාරතුංග මන්ත්‍රීතුමා ඉදිරිපත් කර ඉවසන්න. ඉදිරිපත් කරමි.
ඉදිරිපත් කරමි. මේ වාර්තා මණ්ඩල තරණ උමේ නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කර සිටියා මම යෝජනා කරමි.
ඉවරයි. ඔව් කුමාරතුංග මන්ත්‍රීතුමා. කරුණාකරලා න්‍යාය පත්‍රයට ගරු කරන්න ඉගෙන ගන්න කරු මන්ත්‍රීතුමා.
කතානායකතුමනි දැන් ඔබතුමා අද ප්‍රකාශයක් කරා මුදල් කාරක සභාවට විපක්ෂ නායකතුමා සම්බන්ධීම සම්බන්ධයෙන්. හැබැයි ඊට පෙර අතිගරු ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ මේ මුදල් කාරක සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ව එතුමා වෙනම කැඳවලා ඊට පස්සේ මුදල් කාරක සභාවට සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් උත්සාකච්ඡා කරා. ඒතකොට ඒක කුමක් හේතුවද කරන්නේ? ඒතකොට එතෙන්දී අපි දැක්කා මේ හර්ෂ දෙසිල්ලා මන්ත්‍රීතුමාට අවවාදත් කරනවා මුල්‍ය අරමුදලේ යෝජනාවලිය සම්මත වෙලා තියෙන ඊට විරුද්ධ වෙන්න එපා කියලා. එහෙම කරන්නේ මොන මොන මොන
කමිසුටි ඒ පැරණි කාරණිය දැන් ඒක ඉවරයි. කාරක සභා වාර්තා පිළිගැන්වීම මහින්ද අමරවීර මෙත්තුමා.
ගරු කතානායකතුමනි කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව වෙත යොමු කරන ලද 2018 වර්ෂය සඳහා වීයලේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික සාගින්නීමේ ව්‍යාපාරයේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2017 වර්ෂය සඳහා ජාතික පසු සම්පත් සම්වර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
රමේෂ් පතිරණ මෙන්තුමා කර්මාන්ත කටයුතු මන්ත්‍රී වාර්තා
අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව, ඒ වගේම 2021 වර්ෂය සඳහා ජාතික ශිල්ප සභාවේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අස්ත කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පේෂ කර්ම ඇඟලුම් ආයතනයේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා ජාතික මැණිකා ස්වර්ණාභරණ අධිකාරිය වාර්ෂික වාර්තාව, 2020 සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වාර්ෂික වාර්තාව ගිණුම සම්බන්ධ වාර්තාව ඉදිරිපත් කරමි. මම ඉදිරිපත්
කරමි. ලසන්ත අලිගිය වන්න මැතුමා.
මොකද ගිණුම් කිව්වද?
ලසන්ත අලිගිය වන්න.
ගරු කතානායකතුමනි, 9 පාර්ලිමේන්තුවේ 7 සභාවාරයේ සඳහා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළවෙනි වාර්තාව ඉදිරිපත් කරමි. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ 2022 10යි 20 සිට 2022 12යි 5 දක්වා ඒ අවස්ථාවේදී කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරපු කබීර් හෂීර් මෙතුමාගේ සභාපතිත්වයෙන් ආයතන දෙකක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් බස්නාහිර පළාත් මාළු සංවර්ධන අධිකාරියත් කියන ආයතන දෙක සහ විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ වාර්තා 6ක් පිළිබඳව විමර්ශන කටයුතු කරලා එහි නිර්දේශ ඇතුළත් වාර්තාව තමයි අද ඉදිරිපත් කරනු ලබන්නේ. විශේෂම මේ අවස්ථාවේදී මම සඳහන් කරන්න මීට පෙරත් මේ ගිණුම් කාරක සභාවේ වාර්තා අපි අවස්ථාව ගන්නකොටින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලීමක් කරනවා.
සභානායකතුමා,
කී වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කර?
බලශක්තිය ප්‍රවාහන ආංශික පිළිබඳ ආර්ථික කාරක සභාවේ වාර්තාව නාලක බණ්ඩාර කෝට්ටේකොඩ මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, බලශක්තිය ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මාධ්‍ය හා තරුණ්‍ය උරුමය හා නූතන පුරවැසි බරිනවද ආංශික කාරක සභාවේ වාර්තාව ලලිත් පරණකුමාර මැතිතුමා.
ගරු කතානායකතුමනි, මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2020 වර්ෂය සඳහා සුගතජාත ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2018, 2019 සහ 2020 වර්ෂ සඳහා ජාතික යෝධ සේනාංකයේ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් වූ ඒකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම පවිත්‍රාදී වන්‍යාරච්චය මෙතනි.
ගරු කතානායකතුමනි, පොල්ගස්සෝ විට පාලාගම අංක 10 සී ධර්ණ ස්ථානයේ පදිංචි URA වීරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
ගාමී ලොග්ගේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, දෙහිවල කළුබෝවිල ඇලයුර පාර අංක 107 ධර්ණ ස්ථානයේ පදිංචි එන් ජයසේන කොස්තා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
වාසුදේව නානායක්කාර මැතිතුමා absent. චන්දිම වීරක්කොඩි මැතිතුමා
ගරු කතානායකතුමනි, පෝද්දල අඳුරත්විල සූර්ය දනව්ව අංක 256 හයදරන ස්ථානයේ පදිංචි NWA ජයලාල් අමරනන්ද ඩයස් මහතාගෙන් ලැබුණ පෙත්සම පිළිපැදිනු.
උද්දික පතිරණ මැතිතුමා.
ගරු කතානායකතුමනි, තිස්ස මහාරාම දෙබරවැව ගඟසිරිපුර අංක 499 දරන ස්ථානයේ පදිංචි PM ජයන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නුමු.
අදුර විතානගේ මෙතුමා.
ගරු කතානායකතුමනි, පොළොන්නරුව මෝලේවත්ත ඇතුමල් පිටිය අංක 134 ඇලිරත් 3 දරන ස්ථානයේ පදිංචි HMSL නවරත්න මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුමු.
පෙත්සම් මාජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සංජීව ඉදිරිමාන්න මැතිතුමා. ඔව්, දයාසිරි ජයසේකර මැතිතුමා ඉක්මන් කරන්න.
ගරු කතානායකතුමනි, මම වැදගත් කාරණයක් මතු කරන්න ගත්තේ අපේ සෞඛ්‍යමත්වත් ඉන්න නිසා. කුලියපිටිය මහරෝවලේ, ඒ වගේම ගල්ගමුව මහරෝවලේ, ඒ විතරක් නෙමෙයි ගරු ඇමතුමා, විශාල ප්‍රදේශ ගණනාවක ඩයලසිස් කරන විශාල අඩුපාඩුවක් තියෙනවා. මිනිස්සු මැරි යනවා, ඒ තරමට පත් වෙලා තියෙන ගරු කතානායකතුමා. මේක විශාල ප්‍රශ්නයක්. මං හිතන්නේ මේක ඔබතුමාට මේ පුද්ගලික තියෙන ප්‍රශ්නයක් නෙමෙයි, මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනයේ තියෙන ප්‍රශ්නයක්. මොකද හේතුව, දැනට ටෙන්ඩර්ස් කෝල් කරලා තියෙනවා සියල්ලම. විශාල අර්බුදයක තියෙනවා. මාස ගණනක් මේක දැන් දිගින් දිගටම තියෙනවා. බඩු ගන්න විදියක් නැහැ. මේක ලොකු ප්‍රශ්නයක් වෙලා
තියෙනවා.
මන්ද තේරෙන්නේ කොහොමද ඔබතුමා මේකට මැදිහත් වෙන්නේ කියලා. තව මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මුදල් නැහැ කියන එක නෙමෙයි අපේ බන්දුලවතුමා. මුදල් නැති එක නෙමෙයි. වෙන් බිලියන 2200ක් විතර වෙන් කරනවා සාමාන්‍යයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට. දැන් ඩයලයිසිස් කරන්න මේ බොග්ගඩු රෝගය ඇතිච්ච මිනිස්සු තමන්ගේ ලේ ටික මාරු කරගන්න අවශ්‍ය කරන උපකරණ ටික නැහැ. ගේන්න කියනවා පිටින්. පිටින් ගේන්නත් මුදලක් නැහැ මිනිස්සුන්ට. ඉතින් කරුණාකරලා ඔබතුමාලා මේ ගැන හොයලා බලන්න කියන ඉල්ලීම තමයි මම කරුණාකරලා මේ සම්බන්ධව ඔබතුමාගේ අදහස මට කියන්නේ. මොකද මේක විශාල අර්බුදයක්.
මේ ප්‍රශ්නය එහෙම සියුතු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයේ තත්ත්වයේ තියෙන යම් අත්තක් තියෙනවා. මේ සම්බන්ධව මම හිතනවා යම් නියෝග ලැබිලා තිබෙනවා පෙලක් වෙලාවට, පෙලක් අවස්ථාවලදී අධිකරණයෙන් පවා යම් කිසි බාධාවක් නැති වෙලා තියෙනවා මේ ප්‍රොසීඩියර් එකට. කෙසේ වෙතත් ඒ සම්බන්ධව මම හිතන්නේ අද හෙට වෙනකොට ඒ ප්‍රශ්නය විසඳන තැනක් තියෙන ප්‍රතිමා කියන එක ඇත්තක් තියෙනවා. ඒක අපි බලලා කතා කරමු.
ඔව්, ඉක්මන් කරන්න.
දරුව ඇමතුමා, දැන් මේ NMR ගේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා, විශේෂයෙන්ම මේ ඖෂධ නියාමනය පිළිබඳව. ඒ වගේම දැන් විශේෂයෙන්ම ගරු ඇමතුමා, දැන් අර වාර්තාවකුත් ඉදිරිපත් වෙලා තියෙනවා අර සාම්පල් ෆේල් වෙලා තියෙනවා කියන කාරණේ. ඉතින් මේකට ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා දැනගන්න කැමති ගරු ඇමතුමා.
හරි, ප්‍රශ්නවලදී අහගන්න ඕක. බුද්ධිගපතින් ඇමතුමාගේ ප්‍රශ්නය මම හිතන්නේ ප්‍රශ්න වාරයකදී අහන්න. හරි, ඒක මට කිව්වනේ, මම අහගන්න. සංජීව ඉදිරිමාන්න මැතිතුමාගේ ප්‍රශ්නය අහන්න. තිස්ස අත්තනායක මැතිතුමාගේ ප්‍රශ්නය අහන්න. මිලාන් ජයතිලක මැතිතුමා, චාල්ස් නිර්මලනාදන් මැතිතුමා,
කරු කතානායකතුමනි, චාල්ස් නිර්මලනාදන් මැතිතුමාගේ ප්‍රශ්නයට පිළිතුර, ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන දිරිගැන්වීම සඳහා වී බඩඉරිඟු, මිරිස්, ලොකුලූණු, සොය සහ අර්ථාපල් යන භෝග සඳහා නොමිලේ රක්ෂණාවරණයක් ලබා දෙන අතර ආපදා තත්ත්වයන් හේතුවෙන් එම භෝග විනාශ වන අවස්ථාවේදී කෘෂි කර්මාන්තයන් විසින් රක්ෂණ වන්දි ලබා දෙනු ලබන බවත්, ඒ දෙකට එහෙත් උඳු සහ රටකජු වැනි භෝග සඳහා එලෙස රක්ෂණාවරණයක් ලබා නොදීම හේතුවෙනම භෝග වගාකරන ලබන ගොවීන් සඳහා අපදා තත්ත්වයකදී දැඩි දුෂ්කරතාවකට පත්වන බවත් එතුමා දන්නේද කියන ප්‍රශ්නයට පිළිතුර ඔව්. කෘෂි රක්ෂණය ආවරණ වූ ඉහත භෝග සඳහා ගොවීන්ට නොමිලේ රක්ෂණයක් සහන සැලසීම නිර්දේශ කර 2023 අයවැය යෝජනාවක් ඉදිරිපත් කර අතර එම යෝජනාව අනුමත කර ගැනීමට නොහැකි විය. එබැවින් 2024 අයවැය යෝජනා සඳහාද එම යෝජනාවලිය නැවත ඉදිරිපත් කර උක්ත භෝගවලටද උපරිමයේ අක්කර 2.5ක් සඳහා නියඟයේ ගම්මතුර වනාලින්ගෙන් සිදු කරන වගා හානි වෙනුවෙන් අක්කරයකට උපරිමයේ රුපියල් 40,000ක් වන පරිදි ගොවීන්ට වන්දි ගෙවීමටත් ඒ සඳහා අදාළ රක්ෂණ මාර්ගයේ රජින් දැරීමටත් අපේක්ෂා කරේ. එනමුත් මේ වන විට රට රජුහා උඳු යන භෝග සඳහා ගොවිදායක රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන අතර වාර මුදල් ගෙවීම මගින් මෙම රක්ෂණ යෝජනා ක්‍රම සඳහා ගොවීන්ට දායක විය හැක. භෝගය රට රජු රක්ෂණ ආවරණයේ අක්කරයකට උපරිම 75,000යි උඳු 30,000යි එක් කන්නයක් සඳහා අක්කරයකට වාරික මුදල රක්ෂණ මුදලින් 107ක් ඒ කියන්නේ 5,250යි රට රජු සඳහා 2,100යි උඳු සඳහා මේක රක්ෂණයක් කරගන්න පුළුවන්. මෙම රක්ෂණ වාරික වගාව ආරම්භ කිරීමට පෙර වගාකරු විසින් ගෙවිය යුතුය. මෙමගින් සියලු ස්වාභාවික විපත් රෝග හා පලිබෝධ කෘෂි වදුරු හා වනාලින් සිදු කරන හානි ආවරණය කරේ. නොයසේ නම් මන්ද යන්නට පිළිතුරු අදාළ නොවේ.
நன்றி அமைச்சரவர்களே. இந்த தற்பொழுது நான் கேட்பது சோளம், மிளகாய், பெரிய வெங்காயம், சோயா மற்றும் உருளைக்கிழங்கு போன்று உளுந்து மற்றும் நிலக்கடலைக்கு இலவச காப்புறுதியை நான் கேட்டிருந்தேன். கௌரவ அமைச்சர் 2024 அளவில் அதை பரிசீலிப்பதாக கூறியிருந்தார். கௌரவ அமைச்சர் அவர்களே, அந்த எங்களுடைய பிரதேசத்தில் அதிகமாக முல்லைத்தீவு, பவுனியா, மன்னார், கிளிநொச்சி போன்ற பிரதேசங்களில் அதிகமாக உளுந்து நிலக்கடலைகளை தொடர்ச்சியாக செய்து வருகிறார்கள். ஆகவே அந்த இலவச காப்புறுதி என்பது இலவச காப்புறுதி இல்லாததன் காரணத்தினால் விவசாயிகள் அந்த உளுந்தை நிலக்கடலையை செய்வதை தாமதப்படுத்துகிறார்கள் அல்லது அதை செய்வதை விரும்பவில்லை. ஆகவே நீங்கள் இதை இலவச காப்புறுதிக்குள் உள்வாங்க வேண்டும் என்பது என்னுடைய கருத்தாக இருக்கிறது. அதே நேரத்தில் கௌரவ அமைச்சரவர்களே, கடந்த காலபோகத்தில் மன்னார் மாவட்டத்தில் மடு பிரதேச சேலத்துக்கு உட்பட்ட பிரிவுகளுக்கும் மாந்தமேற்கு பிரதேச சேலத்துக்கு உட்பட்ட பிரிவுகளுக்கும் இடையிலான பெரும்போக நெற்பயிற்சிகை அதிக அளவில் பாதிக்கப்பட்டிருந்தது. அவர்கள் ஒரு ஏக்கருக்கு 2 மூடை 3 மூடையாகத்தான் அவர்கள் நெல்கை வெட்டினார்கள். ஆனால் காப்புறுதி அவர்கள் குறித்த நேரத்தில் அது வெட்டினபடியாகத்தான் 2-3 மூடைகள் அவர்களால் எடுக்க முடிந்தது. ஆனால் காப்புறுதி நிறுவனத்திலிருந்து வந்தவர்கள் அதை வெட்டிவிட்டார்கள், ஆனபடியாக காப்புறுதி வழங்க முடியாது என்பதை அவர்கள் கூறியிருக்கிறார்கள். இப்ப விவசாயிகளை பொறுத்தவரையில் அந்த கமநல சேவை திணைக்களத்திற்கு அறிவித்துவிட்டு அந்த அதிகாரிகளுக்கு தெரியப்படுத்திவிட்டு அவர்கள் நெல்லை வெட்டியிருக்கிறார்கள். இந்த 2 பிரதேசத்துக்கு உட்பட்ட அந்த காப்புறுதியை மிக விரைவில் வழங்க வேண்டும் என்பது என்னுடைய முதலாவது கேள்வியாக இருக்கிறது.
ගරු කතානායකතුමනි, එතුමාගේ ප්‍රශ්නයට අතුරු ප්‍රශ්නයට පිළිතුරු සපයන්න මම බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධව දැන් අපි 2018 වර්ෂයේ මම ඒ වෙලාවේ කෘෂිකර්මාත්‍යවරයා විදියට කටයුතු කරන අවධිය තමයි මේ භෝග, බඩ ඉරිඟු, වී, මිරිස්, ලොකුළූණු, සෝයා සහ අර්තාපල් යන භෝගවලට නොමිලේ රක්ෂණ ක්‍රමයක් අඳුන්වලා දුන්නේ. ඒ සඳහා ගොවින්ගේ දායකත්වයක් ගත්තේ නැහැ. හෙක්ටාර එකකට ₹100,000 වන්දියක් ගෙවන්න අපි තීන්දුව කරේ වෙලාවේ අස්වැන්න වැඩි කර ගැනීමේ බලාපොරොත්තු වෙන. ඒකේ ප්‍රතිඵලත් අපිට ලැබුණා. දැනටමත් ඒකේ සැලකියුත මුදලක් අපි වාර්ෂිකව බිලියන ගණනක මුදලක් මේ වන්දි විදියට ලබා දෙනවා. එතුමා ඉල්ලන්නේ තවත් වර්ග කීපයක් මේකට ඇතුල් කරන්න කියලා. ඒ සඳහා අපි අයවැය යෝජනාවලට ඉදිරිපත් කළා තියෙනවා. 2024ටත් අපි ඒක ඉදිරිපත් කරනවා. ඒ අනුමැතිය ලැබුණොත් අපි ඒක ලබා දෙනවා. ඉතින් රජයේ තියෙන මූල්‍ය තත්ත්වයක් පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ සියල්ලම රජයේ කිසිඳු ගාස්තුවක් අය කිරීමකින් තොරව ගොවි ජනතාවට මේ සහනයන් ලබා දෙන්න. ඒ වගේම මීට අමතරව සුළු මුදලක් ගෙවීමක් තුලින් රක්ෂණයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබතුමාට ඒ පිළිබඳව මම විස්තර ඉදිරිපත් කරා. ₹4,000-5,000 වගේ දෙනකොට සැලකිලිතු රක්ෂණ ආවරණයක් ලබා ගන්න පුළුවන්. ඒ කටයුත්තට කෘෂි රක්ෂණ මණ්ඩලය සූදානමින් ඉන්නවා. ඒකම ඔබතුමා කියූ කාරණය පිළිබඳව වී ගොවින්ගේ අස්වැන්න අඩුවීම පිළිබඳව මේ කාරණයට මේ ආවරණයට අදාළ වෙනව නම් මම ඒ පිළිබඳව සොයලා බලලා වන්දි ගෙවීමට කටයුතු කරනවා.
එන ரெண்டாவது கேள்வி, கௌரவ அமைச்சர் அவர்களே, இந்த நெல் விவசாயம் செய்கின்ற நிலங்களில் தற்பொழுது விவசாயிகள் மேட்டிலை பயிற்சிகள் செய்கிறார்கள். மேட்டிலை பயிற்சி நெல் விவசாயம் செய்கின்ற இடங்களில் மேட்டிலை பயிற்சியை செய்கிறார்கள். அவர்களுக்கு அந்த வவுச்சர் மூலம் வழங்கப்படுகிற யூரியா பசலை வழங்கப்படுவதில்லை. நெல் விவசாயம் செய்கின்றவர்களுக்கு மாத்திரமே அந்த வவுச்சர் மூலம் பசலைகள் வழங்கப்படுகிறது. என்னுடைய இரண்டாவது கேள்வி, பயிரிடுகின்ற பிரதேசங்களில் நெல்லை அவர்கள் செய்யாமல் மேட்டில பயிர் செய்கள் அவர்கள் செய்கின்ற போது அவர்களுக்கும் அந்த வவுச்சர் மூலம் வழங்கப்படுகின்ற பசலைகளை வழங்க வேண்டும் என்பது எனது இரண்டாவது கேள்வியாக இருக்கிறது.
ஓ, மேவத்தாவே அப்படி வி கோவின் சந்தா தமாய் ஹெக்டேர் ரெக்கார்டு ரூபியால் விசிதாகுத் ஹெக்டேர் டெகர் ரூபியால் ஹத்தலிஸ் தாக்க விதியட்ட விதியட்ட சகனாதாரியாக வவுச்சர் பாத்திரையாக நிகுத் கரன் அப்படி அனுமதியில் ஒபுதுமாக இல்லையும் பிலிபந்த அவதானியம் கலத மேவத்தாவே ஏக தென்ன புல்வாங் கமக்னே அப்படி வெங்கச்ச முதல் பிரமாணே பில்லியன தாயக வித்தர முதலாக கோவின் வித்த மேசந்தா லபாதின்னு கட்டுது கரணும் அப்படி என்ன கண்ணு வினக்கோட்ட மே யோஜனா மம கேபினட் மண்டலி திரிபாத் கரான் ஒபுதுமா இல்லையும சாதாரணாய் ஏக மம் பிலிகண்ணோ அனித் பிரதேச வளத்தோ இல்லையும தியனோ ஏ அணு அப்படி இதிரியதி ஜனாதிபத்துமாக அப்பே கேபினட் மண்டலி சாமாஜிக அனுமதி லபுனோத் கிரியாத்மக கரண பலாபுரத்துவங்கன இல்லையும பிலிகண்ணோ சாதாரண
சமந்திரி ஹேரத்மேத்துமா கிருஷிகாரன் மத்துவாக சீமட்ட
மாங்க அகனாகாரு கத்தானாகுதுமணி
கிருஷிகாரன் அமைத்துமா உத்தர தேண்டு மொக்கது மந்துமா இப்படி பிரச்சனை தேக்க மகள் இவராய் நீ திங்க உத்து கருணாகல்ல அபுத்தமா முன்னகையில் அமைத்துமாக ஆகாண்ணி பிரச்சனை அமைத்துமா எத்துமாக பிரச்சனை பிடித்துறது என்ன
ගරු කථානායකතුමනි පළවෙනි ප්‍රශ්නයට පිළිතුර ඔව් 2023 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලබන සුළුහා මධ්‍ය පරිමාණ සත්ව ගොවිපළ සම්බන්ධන කිරීමේ ව්‍යාපෘති වැඩසටහන් කුඩාහා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපළ සම්බන්ධන වැඩසටහන කුකුළු ගොවිපළ 2804යි මීගව පාලන ව්‍යාපෘතිය මීගව ගොවිපළවල් 75යි சூக்கர் சம்பாத்தன வெடசடான சூக்கர் கோய்பல 45 எகத்துவ கோய்பல 2924 திவனி பிரச்சனையிட்ட பிலித்துர வார்ஷிக அயவாய பிரதிபாதன மகின் சுலுஹா மத்தியம் பரிமாண சத்து கோய்பல சம்பாத்தன கிரிமே வியாபுத்தின் கிஹிப்பியாக் சாம் வசரகதீம கிரியாத்மக் கரே 2013 வார்ஷே சிர 2022 வசர சந்தா தக்வா காலசீமாத்துலு கிருஷிகர்ம மாத்தியான்சே சகா இவக்கட்ட பெவதி பௌ சம்பத் விஷயபார் ரேகி அமாத்தியன்சின் விஷயின் கிரியாத்மக வியாபுத்தி யட்டத்தை சம்பாதினைகளது குடாஹா மத்திய பரிமாண சத்து கோய்பல் சங்கியாவ ஹட்டேக் தாஸ் ஹத்ய பணஸ் சதரகி 2013 வசரே சிற 2022 வசர தக்கா காலத்து சம்பாதினைகளது சத்து கோய்பல் பிலிபந்த விஸ்தரைய அங்கேக்க கிரி கோய்பல இல்ல கவ மீ கவ 1923 குகுழு கோய்பல 53821 எலு கோய்பல 1488 சூக்கர கோய்பல 522 எகத்துவ 61754 துங்கனி கொடுசர பிலித்துற 2013 வசரே சிட்ட 2022 வசர தக்கா காலத்துல சம்பாதினைகள் சத்த கோய்பல பீரி பிரதேச பஸ்னாயிர பலாத்தே கிரு கோய்பல எலகவ சஹமீகவ 366 மத்தியம் பலாத்த 713 தக்குணு பலாத்த 502 உத்தர பலாத்த 1195 நகனிர பலாத்த 437 வயம் பலாத்த 1245 உத்தரமேத பலாத்த 668 உவ பலாத்த 607 சபரகம பலாத்த 191 1923 எகத்துவ மே விதியில் தியனோ அந்தமா குக்குழு கோய்பல எல்லு கோய்பல இக்கத்துவ விதரக்கியோட பிரமாணத்தை சபாகத கரண்ணா குக்குழு கோய்பல்வால் பனஸ்துந்தாஸ் அட்டசி விசியேகாக் மே பலாத்தஷேன் மெங்கலா தின எல்லு கோய்பல்வால் இத்தா சார்சி அசுவட்டாக் சூக்கர கோய்பல்வால் பன்சிய விசிதேகாக் விதியட சியலு கோய்பல்வால் சங்கா ஹட்டேக் தாஸ் ஹத்ய பனஸ் சதரா இயதவிலித்துர இயத்த வியாபுத்தின் யட்டத்தை சம்பாத்தினிக்கிற சந்தா இலக்ககத்த கோய்பல சங்கியாவின் சம்பாத்தினிக்கல்லத்த கோய்பல பிரமாணே பிரதிசத்தி அக்லிச சியர அனுஹதரக் பமணவே எம வியாபுத்தி அவசன் கிரிமட தினே விதியட வார்ஷிக அயவாய மகின் மென்கண் லபன பிரதிபாதன யட்டத்தே மே வியாபுத்தி வார்ஷிக கிரியாத்மக்கள் லபே அனு எம எக்கெக் வியாபுத்தி அவசன் கிரிமட நியமித்த தினே வண்ணே அதால வார்ஷே டிசம்பர் 31 தினவே அதால நவே
ஸ்துதிகரு அம்மாத்துமணி மாம் விசேஷம் மே பிரச்சனை ஒபத்துமா எஹுவே அத்தட்டம சுலுஹா மத்திய பரிமாண ගොවිපල පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ඉතාමත් වැදගත් ව්‍යාපෘතියක්. ඒ වගේම මේකේ අබුතමා කිව්වා කුකුළු පැටවුන් බෙදා දීම, ඒ වගේම ගොවිපල සංඛ්‍යාව 53821ක්. දැන් අද වර්තමානයේ වන විට මං හිතන්නේ බිත්තර සම්බන්ධයෙන් අද පාරිභෝගිකයාට විශාල ගැටලුවකට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා මේ තියෙන මාපියාවත් එක්ක. ඒ වගේම මම දැන් ඔබතුමා ඉල්ලා හිටිනවා දැන් අපේ වයඹ පළාත ගත්තොත් එහෙම ගොවිපල සංඛ්‍යාව 1246යි. ඒ වගේම අද තරුණ ව්‍යවසායකයෝ විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමනේ මේ ව්‍යාපෘතිය සඳහා විශේෂයෙන්ම තරුණ ව්‍යවසායකයන් පිරිසක් මේ ව්‍යාපෘතියට ඇතුළත් කිරීමට මේ වන විට අමාත්‍යංශයේ පියවර අරගෙන තියෙනවද කියන කාරණය ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි.
ගරු කථානායකතුමනි, මේ වන විට කුකුල් කර්මාන්තය ඇති වී තිබෙන තත්ත්වය ඔබතුමා කියපු කාරණේ මම පිළිගන්නවා. බිත්තර මිලත් ඉහළ ගිහිල්ලා කුකුල් මස්වල මිලෙත් ඉහළ යෑමක් තියෙනවා. කුකුල් මස්වල ඉහළ යෑමට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ මස්ස නිෂ්පාදන මේ දවස්වල ඇති වෙන්නේ නැහැ මේ අහිතකර කාලගුණ තත්ත්වය නිසා. දැන් මාළු කිලෝ එක රුපියල් 3000ට විතර යනවා. 2000ට 3000ට යනකොට ඒ ඔක්කොම එන්නේ කුකුල් මස් මිලදී ගන්න. එතකොට නිෂ්පාදනයේ එක සමාන මට්ටමකින් යන්නේ ඉල්ලීම් වැඩි වෙනකොට ඒ අය අනිසි ලාභයක් ගන්න බව අපිට පේනවා. මේ සඳහා දැන්ටමත් අපි සාකච්ඡා ආරම්භ කළ වැඩපිළිවෙළ සකස් කළා තියෙනවා. ඒ වගේම බිත්තර කර්මාන්තය ඇති වෙන ප්‍රශ්නේ තමයි පසුගිය කොවිඩ් කාලේ මේ කර්මාන්තය සම්පූර්ණ කඩා වැටුණා. බිත්තර විකුණ ගන්න බැරුව පොළවල් වල ගිහිලා රුපියල් 10ට 12ට වික්කා. ඒ වගේම ඒ තත්ත්වය නිසා ඒ වගේම මව් සතුන් ගේන ඩොලර් තිබුණේ නැහැ. කෑම ගේන ඩොලර් තිබුණේ නැහැ. මේ තියෙන තත්ත්වය නිසා කුකුල් ගොවිපළවල් රාශියක් වැහිලා ගියා. ඒ වගේම තව ගොවිපළවල් වල අඩකින් අඩු කරලා තිබුණා. ඒ නිසා කොනකින්දලා මේක පටන් ගන්නවා. දැන් මේක ක්‍රමානුකූලව වර්ධනය වෙලා තියෙනවා. තව මාස 3ක් වගේ කාලයක් ඇතුළත අපි විශ්වාස කරනවා අපේ දෙපාර්තමේන්තුව ලබා දෙන තොරතුරුත් අනුව මේක පෙරතිබූ තත්ත්වයට පත් වෙනවා. අපිට අවශ්‍ය බිත්තර මේ රට තුළ නිෂ්පාදනය කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම කුකුල් මස් දැන් තියෙන ප්‍රමාණයටත් වැඩිය මාළු වල අඩුපාඩුවත් සම්පූර්ණ වෙන විදිහට කුකුල් මස් වලින් ඒ අඩුපාඩුව සම්පූර්ණ කරන්නත් අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. ඒ වගේම ඔබතුමා ඉල්ලා සිටි ආකාරයට තරුණ පිරිස් මේ සඳහා යොමු කරගන්න වැඩපිළිවෙළ වලටත් අපි යනවා. අපිට මූල්‍යමය ප්‍රශ්නයක් තියෙනවා. ඒ තත්ත්වය තුළ වුණත් ජනාධිපතිතුමාත් එක්කත් අපි සාකච්ඡා කරලා තියෙනවා මේ සත්තපාල ශිෂ්‍යයට වෙනම ණය යෝජනා ක්‍රමයක් අඩුපොලියට ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම පිළිබඳව එතුමා අදහසකුත් දරනවා. එතුමාත් එක්ක මේ සාකච්ඡාව කරගෙන ගිහිල්ලා අපි ඉදිරියේදී ඒ උදව් කරන්නත් බලාපොරොත්තු වෙන සිටිනවා.
හරි. ඒ වගේම ගරු අමාත්‍යතුමනේ මගේ දෙවැනි අසුර ප්‍රශ්නය විශේෂයෙන්ම සැප්පියා පුතිය යටතේ මං හිතන්නේ ඉතාමත්ම අඩු පොලියට මං හිතන්නේ 106ට වගේ පොලියට කුෂිකර්මය සඳහා යෙදී ඉන්න ව්‍යවසායකයෙකුට ඒ ණය මුදල ලබා ගන්න පුළුවන්. හැබැයි ගරු අමාත්‍යතුමනේ තියෙන ප්‍රශ්නේ තමයි අද ඉන්න බොහෝ රාජ්‍ය නිලධාරීන් මේ සම්බන්ධයෙන් මේ ගම්මට්ටමේ ඉන්න අහිංසක දුප්පත් ගොවියන්ව දැනුවත් කරන්නේ නැහැ. ඒ වගේම කුෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධයෙන් තියෙන ව්‍යාපෘති සම්බන්ධයෙන් අද ගමේ ඉන්න ඇතරම අර අහිංසක ගොවි මහත්තයා දැනුවත් භාවයක් නැහැ. ඉතින් අද අර සාම්ප්‍රදායිකත්වයේ මිදිලා මෙන්න මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දැන් ඇත්තටම දැන් මේ කාලේ 100කට 6කට වගේ ඒ වගේ ණය මුදලක් අරගෙන තමන්ගේ කෘෂිකර්මාන්තේ වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය තමන් ගොවිපළ වැඩික දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගන්නවා කියන්නේ ඉතාමත්ම හොඳ දෙයක්. හැබැයි මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් ගොවි ජනතාව තුර නැහැ. ඉතින් ඒකට අවශ්‍ය වැඩපිළිවෙලක් අමාත්‍යාංශයේ මැදිහත් වෙලා ඔබතුමා මේ වන විට නිර්මාණය කරලා තියෙනවද කියන කාරණය දැනගන්න කැමතියි.
නැ මේ සැප්පියාපෘතියේ දැන් අවසාන අදියරට ප්‍රවේශ වෙලා තියෙන සීමිත මුදල් ප්‍රමාණයක් තියෙන්නේ. ඒ නිසා ඉල්ලීම් බොහෝ ප්‍රමාණයක් ලැබෙනවා. ඒවා ණය විදියට ලබා දෙනකොට බැංකු තමයි කටයුත්තට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් බැංකු බලන්නේත් ඒගොල්ලන්ට ණය ගෙවීමේ හැකියාව සහ අපකරුවන් ඒ වගේම ඒ අය ණය නොගෙවීම ආදිය තියෙනවද කියන එක පිළිබඳව සැලකිලිමත් වෙලා ඒ කටයුත්ත කරන්නේ. කෙසේ වෙතත් මේ ලැබෙන මුදල් සියල්ලම මේ වියදම් වීමක් සිද්ධ වෙනවා. ණය යෝජනා ක්‍රමේ ක්‍රියාත්මක වෙනවා. මුදල් සීමිත වීම තමයි තියෙන ප්‍රශ්නේ. දැන් මේ ව්‍යාපෘතියේ අවසාන අදියරට ළඟා වෙමින් පවතිනවා.
කොමි ස්තුතිය කුමාරසිරි රත්නායක මැතිතුමා ඇබ්සන්ට්. අජිත් මාන්නපිරෝ මැතිතුමා
නැත.
ඉම්රාන් මහරුෆ් මැතිතුමා
මම අහනවා
වනජීවී
ඔබනි පළවෙන ප්‍රශ්නයට පිළිතුර සේරුවිල කන්තලේ ගෝමරං කඩවල මොරවැව පුච්චිවේලි පදවිශ්‍රීපොර කින්යා මූතූර් තඹලගමුව විරුගල් නගර හා කඩවල් දෙක තුන එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ඇති අලිවැට ඉදිකරන තිබෙන ප්‍රදේශ පුච්චිවේලි කුඹුරුපිටිය තිරියාය කල්ලන්පත්තු පදවිශ්‍රීපුර තෙන්න මරං වාඩිය අග්බෝපුර දිවුල්ගස්වැව සීනිපුර වාංගැල සූර්යපුර නවයකණුව සමනලපාලම 1-2 වෙලංගස් මංකඩ සෝමපුර අරියමංකේනි සිරිමංගලපුර අරියමංකේනි අරියමංකේනි දෙහිවත්ත සමගිපුර නීලපොල සර්දාපුර කන්නිය ආනන්දකුලම ඉලුප්පායිකුලම උප්පාරු මජිත්නගර අයිල්ලඩි විල්ගම්වෙහෙර ගෝමරං කඩවල මොරවැව නාමල්වත්ත කල්යාණපුර මහදිගුල්වැව පුලිකණ්ඩිකුලම කිව්ලේකඩ කජුවත්ත කුරුදුගම විහෙරවැව බෙල්ලිකඩ ලොකු උත්තරයක් තියෙනවා මන්ත්‍රීතුමා ටික මේ එම අලිවැටවල මුළු දිග ප්‍රමාණය කිලෝමීටර් 41,412.17 කිලෝමීටර්ස් ඒකම එම අලිකොට්ටාසවල අලිවැට ඉදිකර නොමැති ප්‍රදේශ ඒක මම ඔබතුමාට දෙන්නද ලියලා ගොඩාක් තියෙනවා විස්තර අලිවැට වල මුළු දිග කිලෝමීටර් 412ක් මේ වෙන විට ඉදි කරලා තියෙනවා ඒ වගේම මේ වන විට ඉදි කර ඇති අලිවැට තවදුරටත් දීර්ඝ කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඔව් කින්යා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ උප්පාරු මජීඩ් නගර විදුලිවැට දීර්ඝ කිරීමට කිලෝමීටර් 2යි දෙහිවැත්ත ගෙන්ගෙයි පාලම විදුලිවැට කිලෝමීටර් 8කින් දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත මේක තමයි තියෙන්නේ
හරි බොහොම ස්තුතියි ගරු තුමිය සභානායකර අවர்களே உண்மையிலே இந்த யானைகள் மற்றும் யானை வேலிகள் சம்பந்தமான கேள்வி சுமார் 2 வருடங்களுக்கு முன்னர் என்னால் சமர்ப்பிக்கப்பட்ட கேள்வியாகும் குறிப்பாக திருவண்ணாமலை மாவட்டத்தை பொறுத்தவரையிலும் இந்த யானை வேலி சம்பந்தமான பல பிரச்சனைகள் காணப்பட்டதின் அடிப்படையிலே இந்த கேள்விகள் என்னால் இந்த இடத்திலே ஏற்பாடு செய்யப்பட்டிருக்கின்றது ஆகையால் நான் முதலாவதாக கேட்கின்ற என்னுடைய கேள்வி யானை மனித மோதலை தடுப்பதற்காக இன்று யானை வேலிகள் பல அமைக்கப்பட்டு கொண்டிருக்கின்றன ஆனால் அமைக்கப்பட்டு கொண்டிருக்கின்ற அந்த யானை வேலிகளை கவனிப்பதற்கான ஊழியர்கள் போதிய அளவிலே நியமிக்கப்பட்டிருக்கின்றார்களா என்ற கேள்வி கேட்கப்பட வேண்டும் அதே போன்று இந்த ஊழியர்கள் எவ்வாறு அந்த யானை வேலிகளை பார்வையிடுகின்றார்கள் அவர்கள் அந்த வேலையை சரியாக செய்கின்றார்களா என்பதை கவனிக்கின்ற ஒரு சரியான ஒரு திட்டம் இவர்களுக்கு வழங்கப்பட்டிருக்கின்றதா என்ற விடயத்தை நான் அமைச்சர் அவர்களிடம் கேட்க விரும்புகின்றேன்
අලිවැට නඩත්තු කරන්න දැනට බොහෝ වෙලාවට ලංකා රජය සම්බන්ධීකරණය කරගන්නේ සිවිල් ආරක්ෂක සේවාව. ඒ වගේම බහුකාර්ය සේවාවට බඳවාගත් මහත්ම මහත්මීන් ඒ අනුව තමයි අලිවැට නඩත්තු කිරීම කරන්නේ ඒ සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු කරනවා. රටක් විදිහට තවදුරටත් මේ සඳහා ලොකු කාර්ය මණ්ඩලයක් අපිට තියෙනවා නම් ඉතා වඩා හොඳින් මේ කටයුත්ත කරන්න පුළුවන්. අලිවැට කියලා කියන්නේ අලියට මට කරුණු ඉදිරිපත් කරලා තියෙන විදිහට අමාත්‍යංශයෙන් ඒක අලියට තියෙන මානසික බාධකයක් විතරයි. ඉතින් ඒ සමහර වෙලාවට ඒ බාධකය ගණන් ගන්න නැති සත්තුත් ඉන්නවා. යට එන පොඩි ෂොක් එකක් එකම එන මානසිකව එන ප්‍රශ්නයක්. ඉතින් නමුත් වෙන උත්තර අපි හොයමින් බලා මේ කටයුතු කරනවා. මේ සඳහා ඊයේත් එක් දින වැඩමුළුවක් අපි පැවැත්තුවා. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ මේට සම්බන්ධ ගොවි සංවිධාන සහ නොයෙකුත් ආයතන SOHA සංවිධාන අදාළ නිලධාරීන් අදාළ අමාත්‍යංශ සියලු නිලධාරීන් එක්ක මේ අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් දීර්ඝකාලීන, මධ්‍යකාලීන සහ කෙටිකාලීන විසඳුම් සෙවීම සඳහා මේ සඳහා ප්‍රතිපත්තියක්, ක්‍රියාමාර්ග, වැඩපිළිවෙලක් අපි සකස් කරන්න තමයි ඊයේ ඒ වැඩමුළුවත් පැවැත්වුවේ. ඉතින් ඒක නිසා මේ සම්බන්ධයෙන් අධීක්ෂණයට දාලා ඉන්නේ මට ඔබතුමා කියන මුළු අම්පාර දිස්ත්‍රික්කෙම පොයින්ට් එකෙන් පොයින්ට් එකට කොයි කොයි නිලධාරියද ඉන්නේ කියලා කියන්න මේ වෙලාවේ දත්ත මංගාව නැහැ. නමුත් සාමාන්‍යයෙන් සිවිල් ආරක්ෂක බලකාය සහ බහුකාර්ය නිලධාරීන් විශාල කාර්යභාරයක් මෙම අලිගට ආරක්ෂා කරන්න කටයුතු කරනවා. යම් කිසි තැනක යම් දුර්වලතාවයක් තියෙනවා නම් ඔබතුමා මට දැනුම් දෙන්න, මම ඒක බලන්නම්. ඒ සඳහා අධීක්ෂණය කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ ඊට ඉහළ මට්ටමේ නිලධාරීන්ට වගකීම් පාරලා තියෙනවා.
ඔබ ස්තුති. දෙවෙනි මටේ ප්‍රශ්න
එකයි නේද?
දෙවෙනි අතුරු ප්‍රශ්න.
என்னுடைய இரண்டாவது கேள்வியாக கௌரவ சபாநாயகர் அவர்களே, உண்மையில இந்த யானை மனித மோதலை குறிப்பாக இந்த யானை அதை போட்டு இந்த புகையிரதம் மோதுகின்ற அதிகமான நிகழ்வு நடைபெறுகின்ற ஒரு இடமாக ஹபரண கந்தளாய் புகையிரத பாதையாகும். ஆகையால் இந்த விபத்துக்களை தடுப்பதற்காக ஏதாவது நவீன தொழில்நுட்பம் ஏதாவது பயன்படுத்தப்படுகின்ற முறைகள் காணப்படுகின்றதா, அல்லது இதை தடுப்பதற்காக ஏதாவது புதுவித நடவடிக்கைகள் அமைச்சின் மூலமாக எடுக்கப்படுகின்றதா என்பதை கேட்க விரும்புகிறேன். என்றால் இது தொடர்ச்சியாக இந்த பாதைகளிலே யானை அதை போன்று புகையிரதுடன் மோதி இறக்கின்ற பல சந்தர்ப்பங்கள் நிகழ்ந்திருக்கின்றன. ஆகையால் இதை கட்டுப்படுத்துவதற்காக ஏதாவது திட்டங்கள் கௌரவ அமைச்சின் மூலமாக மேற்கொள்ளப்படுகின்றதா என்பதுதான் என்னுடைய இரண்டாவது.
ඊයේ කරපු සාකච්ඡාවේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපි කැඳෙව්වා මේකට දීර්ඝකාලීනව සහ මේ කෙටිකාලීන මධ්‍යකාලීන විසඳුම් හදන්න. මමත් මේ අමාත්‍යංශය බාර අරගෙන යම් කෙටි කාලයක්. ඉතින් ඒ නිසා ඒ කාලය ඇතුළත අපි බලන්නේ දිගටම කටයුතු කරගෙන ගියා. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්කත් ඊයේත් දිගටම සාකච්ඡා කරා. අපි ලෝකයේ තියෙන දියුණු විසඳුනුත් බලනවා රටට දරා ගන්න පුළුවන්ද කියලා. නමුත් මේ මේ ඒ සඳහා අපි කටයුතු කරගෙන යනවා. ස්ථිරසාර උත්තරයක් මම ඔබට ලබා දෙන්නම්.
දේවන වටේ පළවෙනි ප්‍රශ්නේ. ඔව්.
එකට ඔබතුමාගේ.
කියන්න ඉක්මනට කියන්න.
ගරු කතානායකතුමනි, ඔබතුමත් මමත් දෙන්නම ඇතුළු 250,000 විතර මාතර ජල පාරිභෝගිකයෝ. මාතර මගේ ආසනේ අකුර ඇස්සේ ඔබතුමා දන්නවා ෂෙඩ් එකකින් ඩීසල් ලීටර 12,000ක් නිල්වලා ගඟට එකතු වෙලා මහ සන්තෑසියක් වුණා. ඊට පස්සේ අපි කිව්වා ෂෙඩ් එක වෙන ඕන තැනක දාන්න, ඔතන දාන්න එපා, වෙච්ච හානිය හින්දා. ඕක දවල්ක වෙච්ච හින්දා ඔහම. රැයක වුණා නම් 250,000ක් වතුර බොන්නේ ඩීසල් එක. ඒක නැවැත්තුවා. දැන් මම පරිසර ඇමතුමාගෙන් අහනවා. මාතර ලොකු රාවයක් යනවා. මධ්‍යම පරිසර අධිකාරී නිලධාරීන් 3 දෙනෙකුට අල්ලස් දීලා ආයි මේ ඩීසල් ෂෙඩ් එක එතනම දාන්න යනවා කියලා. ඔබතුමා මේ ගැන පරීක්ෂණය කළා, මේක නවත්තන්න ඕනේ. මොකද ජල සම්පාදනයේ තාම අනුමැතිය දීලා නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය අනුමැතිය ගත්තොත් මේක කණිත තෙල් සංස්ථාවෙන් අනුමැතිය ගන්නවා. ඒ නිසා ඔබතුමා මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න ඕනේ. කවුද අල්ලස් ගත්තේ?
හරි, බොහොම ස්තුතියි.
ඒ ෂෙඩ් අයිත්
බොහොම ස්තුතියි මන්තිතුමා. සංජීව එදිරි දේවන මාතේ පළවෙනි ප්‍රශ්නේ ඉදිරිවන් මන්තිතුමාගේ ප්‍රශ්නේ.
පත්ති දෙක කලිලා සිටවා කරු කතානායකතුමනි.
ඔව්, පරිසර ඇමතුමා උත්තරයක් දෙනවද?
Yes, I will inquire into that and report honorable speaker. Thank you.
හරි, බොහොම ස්තුතියි. දෙවන ප්‍රශ්නය 37 වනායක මැතිතුමාගේ. පරිසර ඇමතුමා උත්තර දෙන්න.
අති දෙකක් අල්ලිලා සිටිනවා.
2 weeks. ඊලාන් ජයතිලක මැතිතුමාගේ ප්‍රශ්නය 3 වෙනි ප්‍රශ්නය.
ඇමතුමා සභාගත කරන්නේ.
සභාගත කරනවා.
සභාගත කරනවා. හරි.
හයි.
6 වෙනි ප්‍රශ්නය කුමාරසිරි රත්නායක මැතිතුමාගේ ප්‍රශ්නය. වාරි මාර්ග ඇමතුමා
සභාගත කරනවා.
අජිත් මානප්පරෝ මැතිතුමාගේ ප්‍රශ්නේ පරිසර ඇමතිතුමා.
ගරු අජිත් මානප්පරෝ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න අහනවා.
සභාගත කරනවා.
සභාගත
කරනවා.
27-2 ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි, මට අවසරය දෙන්න 27-2 ප්‍රශ්නයට පෙර ගරු සභානායකතුමාට වැදගත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. මේකට ඉක්මනින් පිළිතුරක් අවශ්‍ය නිසා තමයි මම මේක හදිසි කාරණාවකට ඉදිරිපත් කරන්නේ. ගරු ප්‍රධාන අපේ සභානායකතුමාට කියන්න කැමති, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය කියන්නේ ඇත්ත වශයෙන්ම වැඩි ලාභයක් උපයන ආයතන දෙකක්. නමුත් මේ වෙනකොට මුදල් අමාත්‍යාංශය විසින් රුපියල් 20ක ලොතරැයිය ලොතරයි පතක විකුණුම් මිල රුපියල් 40 දක්වා වැඩි කරලා තියෙනවා. මම අහනවා මේ විදිහට ලොතරයි පතක මිල වැඩි කරන්න හදන මුණු කරුණු මොනවාද? ඒ වගේම ආයතනයේ ආදායම අඩු වෙලා නම් ඇයි මේ ආයතනයේ සිදු කරන අනවශ්‍ය වේදම් නතර කරන්නේ නැත්තේ? උදාහරණයක් වශයෙන් මේ ආයතනවල කුලියට ලක්ෂ 65ක් ගෙවන ගොඩනැගිල්ලකට ඇයි අපිට විකල්ප ගොඩනැගිල්ලක් නැද්ද? ඕනතරම් රාජ්‍ය ආයතන රාජ්‍ය ගොඩනැගිලි තිබෙනවා. ඇයි ලාභ ලබන ආයතනවල ලාභ වැඩි කරන්නට විකල්ප ස්ථාන හොයාගන්න නැති රුපියල් ලක්ෂ 65ක කුලියක් ගෙවලා මේ තරම් නාස්තියක් සිද්ධ වෙන්නේ? ඇයි? ඒ වගේම 2018 වසරේදී ලොතරැයි අලෙවි නියෝජිතින්ට ලොතරැයි පතකට ලබා දුන්නු කොමිස් මුදල 150කින් වැඩි කරන බවට පොරොන්දු වුණා. එයින් මේ වන විට වැඩි කරලා තියෙන්නේ 125යි. ඉතුරු 125ක මුදල මේ අලෙවි නියෝජිතින්ට ලබා දෙන්න බැරියයි. විශේෂයෙන් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ අදාළ ඇමතිවරයාට මේක යොමු කරලා. මොකද හෙට අනිද්දාම මේ ලොතරැයි පතක මිල 20 සිට 40 දක්වා වැඩි කරන්න යන මොහොතක කරුණාකරලා මේ අමාරු දිවිපෙරතක් ගත කරන ඒ ලොතරැයි නියෝජිතින්ට, ඒ අය යටතේ වැඩ කරන ඒ සහකාරීන්ට, ඒ අයගේ සුබ සාධනය ගැන හිතලා මම ඉල්ලීමක් කරනවා ඒ ඉතිරි 125ක කොමිස් මුදල ලබා දෙන්න කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
නායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් යොමු කරලාද ඇත්ත වශයෙන් මුදල් අමාත්‍යංශයට අදාළ වෙන්නේ ප්‍රශ්නය මුදල් රාජ්‍ය අමාත්‍යතුමා මගින් මම පිළිතුරු ලබා දෙන්න කටයුතු කරනවා. තවම හැබැයි 40 කළා නැහැ. මොකද ඊයේ දවසේ 20 මිල තමයි තිබුණේ. නමුත් මේක වැදගත් වෙනවා. මොකද මහපල ශිෂ්‍යදර ලබා දෙන්නේ මේ අරමුදලත් එක්ක.